Honorable Lakshman Kirela, you have 8 minutes.
I'll take 2 minutes more, please. Garu Sabapatumani, Atrasian Banio Jamatuaga Katawa Taki Ditia Aruma Pudu Tarkia Ratabangal Kiri Andu. The Ratabangal Kuru Andu, Apingana, Visumoka the Gil. ප්‍රජාතන්ත්‍රවාදයේ මෙහෙම තත්වයක් ආණ්ඩුවක් රට බංගලොත් කිරුණා දාලේ යන්න ඕන. දාලේ යන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එතකොට මෙහෙම තර්ක අනිත් එක මේ ලෙඩා මරපු දොස්තරට බෙහෙත් කරන්න බලුවද්ද? මේගොල්ලෝ රටේ ජනතාව මැරුවා. දැන් මරපු අයම බෙහෙත් කරන්න හදනවා. මෙතුමාත් ඉත බෙහෙත් ගැන කතා කරුවා. අපි රට බාර දෙනකොට බිලියන 7800ක් එක බාර දුන්නේ. හරි. ඇමරිකන් ඩොලර්ස් මිලියන 7800ක්. ඒක 20ට බැස්සෙව්වා. ඒ 20ට බැස්සෙව්වේ හොරෙන්. අප පාර්ලිමේන්තුවේ කවදාකවත් කිව්වේ නැහැ මේක 20ට බහැලා කියලා. ගිය අවුරුද්දේ මේ මාසේ මහා බැංකුවේ ප්‍රධානි ඇවිල්ලා තමයි කිව්වා 20ට බහැලා කියලා. ඉතින් මේක තමයි தත්ත්වය. ඉතින් මම කියන්නේ රජයට දැන් මෙතුමා කිව්වා ජාත්‍යන්තර මුල්ල අරමුදලෙන් ඉක්මිතව the future with dealing with IMF. මම මතක් කරන්න කැමති අපේ පොඩ්ඩක් මේක ආගන්න නියෝජ්‍ය ඇමතිතුමා මොකද මේක වැදගත් ප්‍රශ්නයක් මේක පාර්ලිමේන්තුවේ කතා කරලා නැහැ. දැන් ජාත්‍යන්තර මුල්ල අරමුදල අපිට පළවෙනි කොටස දෙනකොට ඒගොල්ලෝ වගන්තියක් දැම්මා මෙහෙම. මෙහෙමයි කිව්වේ. ඒගොල්ලෝ මේ සල්ලි දෙන්නේ. We'll identify governance weaknesses, corruption risks across six core state functions, fiscal governance, financial sector oversight, central bank governance, market regulations, and the rule of law. නීතිය උත්තරීතර භාවය ආරක්ෂා කරන්න ඕන කියලා IMF එකේ කියලා තියෙනවා. ඒතොර මේ ආණ්ඩුව පසුගිය කාලේ නීතියේ උත්තරීතර භාවය ආරක්ෂා කරනවද? මැතිවරණ කල් දැම්මා කිසිම මේ රටේ ව්‍යවස්ථාවක් කිසිම තැනකවත් මේ විදිහට මැතිවරණ කල් දාන්න බෑ. මැතිවරණ කල් දැම්මා. මම කියන්න කැමති here let me speak, you can reply. No, please don't disturb it.
With your permission, honorable.
No, I can't give permission. I can't. Banga putu kaya nama kiwet na. Mata betu kaya nama kiya nama chita vya na. Eto kata niti ya uttari tiri maa vya varasua. Eto kata mokanta kiri vya adhikari na tiindu adunna chanda tiya na kiela. Adhikari na tiindu adunna. Chanda tiya na kiela timba da. Devani vata ada kya duwa. Iti vasa vinishakar varu. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනාවා තුන්වෙනි පාර කැඩුවා මාධ්‍ය වේදින් ගෙනාවා පාර්ලිමේන්තුවට හතරවෙනි වතාවට කැඩුවා ඉලෙක්ෂන් කමිෂන් එක වරප්‍රසාද කමිටුවට ගෙනාවා ඉතින් මම රාජ්‍යමැතිතුමාට කියන්න කැමති හිතන්න එපා ඔක්කොම හබාරයි කියලා IMF එකේ පළවෙනි කොටස දුන්නේ නීතියේ උත්තරීතර භාවය ආරක්ෂා කරනවා කියන පොරොන්දුවට සාමකාමී පෙළපාලියන්ට පහර දුන්නා දෙදෙනෙක් මැරුණා ඉතින් මෙව කරනකොට මේ ආණ්ඩුව නේද මේ රට අනතුරේ දාන්නේ 89 2019 ඉඳන් කියන්නේ ඕකනේ 2019 ඉඳන් කියන්නේ රට මුළු රටම අනතුරේ දැම්මනේ දැන් නියෝජ්‍ය ඇමතිතුමාම කියනවා අපි වෙලාවට බුල අරමුදලට ගියේ නැහැ කියලා අපි කිව්වේ යන්න කියලා අවුරුදු දෙකකට කලින් මේගොල්ලෝ තමයි කිව්වේ අපිට දේශීය විසඳුම් තියෙනවා හෝම් රූල් සොලියුෂන් කිව්වා තටමටටම හිටියා ගියේ නැහැ ඒගොල්ලෝ තමයි මේ ප්‍රශ්නේ ඇති කරේ රට බග්ගොල්ලොත් කරුවේ ඒගොල්ලෝ ජාත්‍යන්තර මුල්ල අරමුදලට අවුරුදු දෙකක් ප්‍රබාද වෙලා ගියේ ඒගොල්ලෝ දැන් ඔත්තර හොදට වැඩ යන්න ඡන්දයක් තියෙන්නකෝ. පොඩ්ඩක් ඉන්න නියෝජ්‍යපතිව දාලයන් එපා. දාලයන් එපා. මම ඔබතුමාගේ කතාවට අහගෙන හිටියා. ඔබතුමාට උත්තර දෙන්න වෙන දාලයන්ට. මේක තමයි අර අර මුදල් ලැබෙතිරේ කිටියා ඒ කාලේ මාසපහ පාර්ලිමේන්තුවේ කතා කරුවේ නැහැ. මාස පහක් පාර්ලිමේන්තුවේ කතා කරුවේ නැහැ මුදල් ලැබෙතිරේ. මෙතන ගොබ්බයා වගේ වාඩිලා හිටියා. හිරිකිතයි. I will draw that. Otherwise, I will lose my time. එතකොට මම කියන්නේ මේකයි. දැන් අපේ නියෝජ්‍යපතිතුමා යනවා යන මේක අසාධාරණයිනේ. මම එතුමාගේ කතාව අහගෙන හිටියා. අපේ කතාව ඇහෙනකොට ඇගේ කටු වැඩෙනවා. මේක තමයි යාණ්ඩුවට උනේ. කවදාකවත් විවේචනය පිළිගත්තේ නැහැ. අපි කිව්වා 19,000 අවශ්‍ය කරන්න එපා කියලා. මම සංශෝධන 25ක් ගෙනාවා. ප්‍රතික්ෂේප කරුවා. අවුරුද්දයක් යනකොට ආයිත් 21 ගෙනාවා. 19 වෙනි සංශෝධනේ අඩංගු කරුණු නැතුව. ඉතින් දැන් බලන්න ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ අපනයනය කරන මුදල් එක්ස්පෝටර්ස්ලා බඩු පිටර අරිනවා. නමුත් එක්ස්පෝටර්ස්ලා ඒ මුදල් ලංකාවට ගේන්නේ නැහැ. මම දැක්ක ආණ්ඩුවේ මන්ත්‍රීවරු අපිට වඩා පසුගිය කාලේ කතා කරනවා මේ අපනයන කරන මුදල් වලින් 30-40 ලංකාවට ගේන්නේ. 100%ක් ඒගොල්ලෝ ගේන්නේ. මේක ගැන ඇත්ත වශයෙන්ම ආණ්ඩුව විපරමක් කරන්න ඕන. මේ සාමාන්‍ය මිනිස්සුගෙන් බදු ගහන්න නැතුව, විදුලි බිල වැඩි කරන්න නැතුව, අධික බදු දාන්න නැතුව, ඒ වගේම මේ ආයතන විකුණන්න නැතුව අවුරුද්දකට පසුගිය අවුරුදු 10ට 50 billion American dollars ලංකාවට එන්න තිබුණු මේ අපදාන කරවල් ලංකාවට ගිරවද. ඉතින් ආණ්ඩුවේ මන්ත්‍රීවරු තමයි මේක ගැන කතා කරුවේ පසුගිය කාලේ අපිට මේ. අපි මේක ගැන හොයලා බැලුවා. මත දෙකක් තියෙනවා. මහා බැංකුව සමහර වෙලාවට කියනවා එහෙම ගෙනාවේ නැහැ කියලා. සමහර වෙලාවට කියනවා සල්ලි සියල්ලම ගෙනාවා කියලා. ඉතින් මේක ගැන හොයලා අවශ්‍ය පීවර ගන්නයි කියලා. ඉතින් මම රජයට කියනවා බැතිවර තියන්න. තාමත් ගේම් ගහනවනේ. දැන් මැතිවරණ කල් දාලා. දැන් ඩිලිමිටේෂන් කමිෂන් එකක්. දැන් අර හිටපු මැකෝට කතා කරලා ඉදිරිපත් කළා තියෙනවා පළාත් පාලන ආයතන සීමා නිර්ණයක් සඳහා. දැන් බලන්න ගරු සභාපතිතුමනි, මේ පළාත් පාලන මැතිවරණ නීති ප්‍රතිසංස් කරන්න කමිටුවේ සභාපති කවුද ගරු වගේ මැතිතුමා? දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමයි අද වෙනකම් අවුරුදු 10ක් මේ මැතිවරණ නීති ප්‍රතිසංස් කරන කමිටුවේ සභාපති. අවුරුදු 10ක් මේ අවුරුදු 10 බැලුවේ නැහැ. නමුත් මැතිවරණයක් ආවහම මේක තවදුරටත් අවුල් කරන්න සීමා නිර්ණය කොමිසමක් පත් කළා. මේක තවදුරටත් ව්‍යාකූල කරන්න හදනවා. ඉතින් අපි රජයට කියන්නේ ජාත්‍යන්තර මුල්ල අර මුදලේ කණ්ඩායමක් එනවා ලබන මාසේ ලංකාවට. අපි ඒකට කරුණු ඉදිරිපත් කරනවා. මැතිවරණ කල් දැමීම ගැන, විනිශ්චයකාර වුණු කරන හිරියර ගැන, මාධ්‍ය වේදිකා කරන හිරියර ගැන, මැතිවරණ කොමිසමට කරන පීඩනය ගැන. එපමණක් නෑ, මේකේ තියෙනවා දෙයක් තව ඉම්පෝර්ටන්ට් සෙක්ෂන්. The government must work with civil society organizations. සිවිල් සමාජයත් එක්ක වැඩ කරන්න ඕන කියලා ආණ්ඩුව වැඩ කරනවාද? කිසිම සංවාදයක් නෑ. එතකොට ජාත්‍යන්තර සංවිධානයේ සියල්ලම Human Rights Watch එක, Amnesty International එක, International Commission of Juries, ඒ සියලු ආයතන, International Law Association, ඒ සියලු දෙලාම කියලා තියෙනවා මේ IMF ගනුදෙනුවේ. අනිත් පැත්ත සාමාන්‍ය ජනතාවට ඇති පීඩනය, සාමාන්‍ය ජනතාවට ඇති පීඩනය අඩු කරලා මැතිවරණ තියන්න කියලා කියනවා. පෙරේදා මල්වත්තේ අස්ගිරි මහානායම හිමි ප්‍රකාශය නිකුත් කරුවා. එක මාසේ ප්‍රකාශය දෙකක් නිකුත් කරුවා. මාසයකට කලින් කිව්වා, පෙරේදා කිව්වා මේ පළාත් පාලන මැතිවරණ තියන්න. කාඩිල උන්නාස කිව්වා. නමුත් කිසිම ආණ්ඩුවෙන් ප්‍රචාරයක් නැහැ. ඉතින් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ බහුතරය තියෙනවා කියලා උජාරුවට කතා කරලා වැඩක් නැහැ. එළියට ගිහිල්ලා බලන්න ඕන. එළියට ගියොත් ඇත්ත තත්ත්වය තේරෙයි. ඉතින් අපි ජනමතයට කිසි හිස නැමමු. මම ඔබතුමාට කියන්න ඕන අවසාන වශයෙන් ෆයිනල් 1945 බ්‍රිතාන්‍ය ලෝක යුද්ධය අවසන් වුණා. මුළු ලෝකෙම කෝටි ගණන් මිනිස්සු මැරුණා. එංගලන්තේ ගොඩනැගිලි 245,000 විනාශ වුණා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇදවැටුණා. නමුත් 1945 ලෝක යුද්ධය අවසන් වෙලා මාස තුනකින් පාර්ලිමේන්තුව තීරණයක් තිබ්බා. මාස තුනකින් ඒගොල්ලෝ කිව්වේ නෑ ආර්ථිකය හතරක් ඉම පාර්ලිමේන්තුව තීරණ තියෙන කියලා. මාස තුනෙන් තිබ්බා චර්චිල් පැරදුනා. අන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඉතින් මැතිවරණ කල් දාලා ආණ්ඩුවේ තත්ත්වය ඊට වඩා අසාධ්‍ය වෙනවා. ඒක තේරුම් ගන්න.
Member please wind up.
අසාධ්‍ය වෙනවා. එනිසා අපි ජනමතයට ඉස්සර නැමමු. ඇයි ජනමතයට මුහුණ දෙන්න බය? අපි ජනමතයට මුහුණ දෙILLA අපේ රට බේරා ගන්න අපි සීල් දෙනවා. එක්කවල වැඩ කරමු කියන පරිවිදියේ මන් දෙනවා.
Thank you. Honorable Mahindanand Althakamge, you have 25 minutes.
මුලසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මිත්‍ර ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාගේ කතාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මට දැනෙනවා ඔබතුමාගේ දුක. මට ඔබගේ වේදනාව හොඳට දැනෙනවා. මොකද ඔබතුමා මේ අරගලයත් එක්ක සූට් මහගෙන හිටියේ අමාත්‍ය ධූරයේ දිරුම් දෙන්න. එතකොට ඔබතුමාට ඒ තනතුර නැති වුණාම, ඒ බලාපොරොත්තු නැති වුණාම ඔබතුමාලට තියෙන දුක වේදනාව අපට හොඳට තේරෙනවා. හැබැයි ඔබතුමාලා දිගටම හොම ඔය දුකෙන් ඉන්න. තව ටික දවසක් යනකොට ඔය පේලියේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඔයයි තව දෙන්නයි ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොම එනවා මේ පැත්තට. දැන් මේ ඊයේ පෙරේදත් කොළඹ තැනක කතා කරා ගෙදරක ලයිස්ට්වත් කියන්නම් ඕනනම්. ඒ නිසා ඔය ඔක්කොම කතා කරන අයට තේරිලා තියෙනවා දැන් මේ ආර්ථිකයේ සුබවාදී පැත්තකට ගෙනෙලා මේ රට හැදීගෙන යනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලට
Honorable member, what is the point of order?
Honorable member, the name was not mentioned. නෑ රංජිත් මද්දුම් බණ්ඩාර අපේ මන්ත්‍රීතුමාට මට තේරෙනවා මේ වේදනාව
තියෙනවා.
මම ඔබතුමා හරි තීන්දුව ගන්න.
1 මිනිත්. I'll finish it 1 minute. මම මේ පාර්ලිමේන්තුවට කියන්න කැමති අපේ පැත්තේ එක්කෙනෙක්වත් ඔහාට එන්නේ නැහැ කියලා. අන්න එක මතක තියාගන්න. එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඔය පැත්තේ 40 මේ පැත්තේ වාඩිලා ඉන්න.
Honorable Mahindanand Althakamge.
කිරියල්ල මන්ත්‍රීතුමා ඔබතුමා මේ පාර්ලිමේන්තුව අභියෝගයක් බාර ගන්නවද? ඔය පැත්තෙන් එක්කෙනෙක් කරේ මෙහාට આવොත් ඔය മന്ത്രി දුරෙන් ඉල්ලස්සනවා කියලා. තමනාසෙ පුළුවන් නම් අභියෝගේ බාර ගන්න.
ඔන්න බාර ගන්න.
පුළුවන් නම් ඔබතුමා බාර ගන්න මම බාර ගන්නවා.
ඔන්න බාර ගන්න.
ඒ නිසා පුළුවන් නම් අභියෝගේ තමනාසෙ බාර ගන්න ඔබතුමා മന്ത്രി දුරෙන් අහෝසි වෙනවා කියලා.
ඕනබ ලක්ෂ්මන් කරියල්ල.
නදීරෝ. 40ක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාගේ
අහන්නේ ඔබතුමාලගේ කට්ටිය මෙහෙට ආවේ නැත්නම් ඔබතුමා മന്ത്രി දුරෙන් ආණ්ඩු විපක්ෂ සංවිධායකට ඉවත් වෙනවද? පාර්ලිමේන්තු മന്ത്രി දුරේ නෑ. නෑ එදා ඔබතුමා දන්නවා යන ලයිස්තුව. ඉතින් ඒ නිසා ඔබතුමාලා සූට් මහගෙන හිටියා. ඔබතුමාලා ඇමතිකම් බලාගෙන හිටියා. දැන් පක්ෂෙත් නැති වෙලා මම දැක්ක අර ඔයාලගේ ආදරණීය හිරුනිකා අයියා මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා විපක්ෂ නායකවරයාගේ කටහින්ද තමයි තන්ද ටික කැඩෙන්න කියලා. අපි නෙමෙයි කියන්නේ. හිරුනිකා කියන්නේ. ඉතින් සා ඔබතුමාලගේ පක්ෂය ඇතුළෙම මේ අර්බුදේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මැතිවරණ ඉල්ලුවට වැඩක් නැහැ. ඔබතුමා ආවන්නේ සජිත් මහත්තයත් එක්ක නාවල පිටියේ කීයද හිටියේ? ගම්පල කීයද හිටියේ? හේරහැට කීයද හිටියේ? ඔබතුමාම දන්නවනේ තත්ත්වය මොකද්ද කියලා මහ පොළොවේ යථාර්ථේ. ඔබතුමා දන්නවනේ මිනිස්සු 600යි 700ක් ගේන්න බෑනේ විපක්ෂ නායකයන් රැස්වීමට. අපි ගමට ගියාම අපිත් එක තේකක් ගොන්න එනවා මිනිස්සු 200ක්. ඒ නිසා මේක මතක තියාගන්න. අපට තේරෙනවා ඔබගේ ප්‍රශ්නය. ඔබ විනාඩි ගානෙම කතා කරේ මැතිවරණය පිළිබඳ. මැතිවරණයක් හෙට දියන් මේ මැතිවරණ කල් දාන එක ගැන කතා කරන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තියෙනවද? තමුන් නාස්සලා මැතිවරණ හතරක් කල් දාපු පක්ෂයක් තමුන් නාස්සේ කොහොමද කතා කරන්නේ මැතිවරණ කල් දාපු එක ගැන? පළාත් සභා ගල් කරා තමුන් නාස්සලා පළාත් සභා මැතිවරණේ ගල් කරා තමුන් නාස්සලා. අද වෙනකම් පළාත් සභා නැහැ. තමුන් නාස්සලා 2015 පළාත් පාලන මැතිවරණ අවුරුදු 3ක් දැම්මා. තමුන් නාස්සලා 97 ප්‍රාදේශ සභා ඡන්ද කල් දැම්මා. තමුන් නාස්සලා මැතිවරණ කතා කරලා දැන් කියනවා අපි කියනවලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්න. එතකොට ඉන්න තමුන්නාසලා කියන එක අහලා මේ දිනේක නවත්තන්. ඒ නිසා විපක්ෂ අපේ සංවිධායකතුමා මේ රට සුබවාදී පැත්තකට යනකොට තමුණාසලා කුහකයෝ වෙන්න එපා. ඔය කුහකයෝ වෙන එකෙන් තමයි පක්ෂය ඉතුරු ටික ඉල්ලන්නේ නැත්තේ. දැන් බලන්නකෝ අපේ මිත්‍ර හර්ෂ මැතිතුමා. අද මේක සුභවාදීව දකින්නවා. අද මේ ආර්ථික නැබුරුව පිළිබඳ එතුමා සුභවාදීව දකින්නවා. අන්න මිනිස්සු. ඒ වගේ මිනිස්සු තමයි ඉන්න ඕනේ. ඒ වගේ මිනිස්සු තමයි මේ පැත්තට එන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ට තමයි මේවා බාර දෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමා ඒ මෙහෙම කුහක විදියට හිතන්න එපා කියන එක මම මුලින්ම ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම මුලස්සනේ සභාපතිතුමනි අද මම දැක්ක පත්තරේ මේ මේක කතා කරන්න කලින් අද පත්තරේ තියෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ සභාපතිවරයා අද ප්‍රකාශයක් කරලා තියෙනවා මේ වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තු නැහැ කියලා. පගලඟ තියෙනවා 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත. ඒකට තියෙනවා 88 සංශෝධනයක් ඇවිලා. මේ සංශෝධනයේ පැහැදිලිව තියෙනවා වෘත්තීය සමිති නායකයන් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දී යුතුයි කියලා. මොකද ලබා දෙන්න ඕනේ මොකද මේ වෘත්තීය සමිති නායකව සමාගම් වලට ගිහිල්ලා කප්පම් ගන්නවා. කප්පම් අරගෙන මහා මුදල් හම්බ කරගන්නවා. ඔය ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයා අපි දන්නවා කොළඹ හතේ ගණදෙනුව ඉදමක් සම්බන්ධයෙන් කරපු ගණදෙනුව මිලියන 30ක් මුදල් ගත්තා. ඒ නිසා දැන් වෘත්තීය සමිති නායකයෝ බය වෙලා. ඒ නිසා අපි කම්කරු ඇමතුමාට කියනවා මේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ සියලු දෙනාම වත්කම් බැරකම් පනතට අනුව ඉදිරිපත් කළා නැත්නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරලා අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්නයි කියලා අපි කියනවා අපේ කම්කරු ඇමතුමාට. මුලසනේ සභාපතිතුමනි අපේ අද නියෝජ්‍ය කතානායකතුමනි මාතෘකාව ආනයන අපනයන රෙගුලාසි කීපයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේකේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ බලාපොරොත්තු වෙන්නේ පසුගිය කාලේ අපි භාණ්ඩ ගණනාවක් තහනම් කරා විශේෂයෙන් රූපලාවන්‍ය සම්බන්ධයෙන් භාණ්ඩ කීපයක් නැවත ගෙනීම සඳහා අවසර ලබා දෙනවා. අපි කිරියල්ල මන්ත්‍රීතුමත් කතා කරා මේ ආනයන අපනයන කරුව. නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ ආනයන ගත්තොත් US බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් අපි ආනයනය කරනවා. අපි ඒ වගේම අපි අපනයනය කරා US බිලියන 12ක් විතර. දැන් අපි මේ අපේ අමාත්‍යාංශයේ මුදල් ඇමතිතුමා විසින් මේ පනත් ඉදිරිපත් කරලා මේ ආනයන කරුවන්ට අපනයන කරුවන්ට සහන ලබා දෙන්න තමයි මේ කටයුතු කරන්නේ. මේ රෙගුලාසි හරහා ආනයන කරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. මගේ ප්‍රශ්නය මේ ආනයන කරුවන්ට මොන පහසුකම් ලබා දුන්නා? දැන් ඔබතුමාට මම කිව්වා අපි US බිලියන 20ක් අපි ආනයනය කරා. මේ ආනයන කරුවන් බදු ගෙවනවද කියන ප්‍රශ්නේ මට තියෙනවා. එනිසා මේ පාර්ලිමේන්තුවේ අපි මම හැමදාම දරන ස්ථාවරය තමයි අපි මොන අනපනත් ගෙනවත් නියෝජ්‍ය කතානායකතුමනි මේ අනපනත් මහ පොළවේ යථාර්ථයක් වෙනවද කියන එක. එනිසා අපේ මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා අපි ඔබතුමාලගේ පැත්තෙන් අපි මේ කරන සටනට සහයක් දෙන්නේ කියලා කියන්නේ මේ පුද්ගලයෝ බදු ගෙවන්නේ නැති එක. දැන් මුලස්සනේ සභාපතිතුමනි අපි ගත්තොතින් ලංකාවේ නිමි ඇඳුම් අලෙවි කරන පුද්ගලයන් ලංකාවේ ටොප් නම්බර් 1 නිමි ඇඳුම් අලෙවි කරන සමාගම් 3-4ක් තියෙනවා. ඔබතුමා දන්නවද මේ කිසි කෙනෙක් එක රෙදි කෑල්ලක්වත් ආනයනය කළා නෑ ඒගොල්ලන්ගේ නම. අපේ ලංකාවේ හොඳම ෂොපින් මෝල්ස් ටික දෙනවා නිමි ඇඳුම් ආනයනය කරන. මේ කවුරුවත් එක ඇඳුමක්වත් ඒගොල්ලන්ගේ කම්පැනි නමට ආනයනය කරලා නෑ. හැබැයි ඒ සියලුම භාණ්ඩ තායිලන්තෙන් ඉන්දියාවෙන් චීනෙන් ගෙනල්ලා තියෙනවා. ඒගොල්ලෝ කඩේ විකුණනවා. ඔක්කොම මේඩ් ඉන් චයිනා, මේඩ් ඉන් තායිලන්ත්, මේඩ් ඉන් ඉන්දියා. මේ තමයි ලංකාවෙන්ම ටොප්ම හොඳම නිමි ඇඳුම් අපනයනය කරුවෝ. මේගොල්ලෝ එක්කෙනෙක් ඒගොල්ලන්ගේ නමට මේක ඇඳුමක් ගේන්නේ නෑ. මේගොල්ලෝ කිසි කෙනෙක් සත පහක බද්දක් ගෙවන්නේ නැහැ මේ ආණ්ඩුව. ඉතින් මං අහන්නේ අපි මේ ආනයන කරුවන්ට සහන දෙනවා. ආනයන කරුවෝ මේක හරියට ක්‍රියාත්මක කරනවද කියලා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මං ඔබතුමාට කිව්වොතින් අපේ රටේ මේ ආනයන තහනම් කරද්දී භාණ්ඩ විශාල වශයෙන් අපි දකිනවාද දේශීය වෙළඳ පොලේ තියෙනවා. ඒ වගේ මේ භාණ්ඩ මෙතරම් සුලභ බව දේශීය වෙළඳ වලට පැමිණියේ කොහොමද කියන එක පිළිබඳ අපි හොයලා බලන්නේ නැහැ. මේ භාණ්ඩ ශ්‍රී ලංකාවට ඇතුල් වන්නේ ශ්‍රී ලංකාවේ අපේ රේගුව දනුවත්ද මේ කිසි දෙයක් පිළිබඳ අපි හොයලා බලන්නේ නැහැ. ඒ වගේම මේ ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ගත වෙච්ච විශාල සමාගම් ගණනාවක් තියෙනවා. මේ සමාගම් වලට ටැක්ස් කන්සෙෂන්ස් තියෙනවා. මේ සමාගම් කරන්නේ මේ ක්‍රමවේදෙ මේ BOI එකේ හම්බ වෙන ෆැසිලිටි එක පාවිච්චි කරලා මේ භාණ්ඩ ගණනාවක් අද රටට ආනයනය කරනවා. දැන් BOI එකේ අප්‍රූවල් දෙන්නේ නැහැ සුවඳ බිලවුන්ගේ. BOI එක අප්‍රූවල් එක දෙන්නේ නැහැ කොස්මටික්ස් ගේ. හැබැයි මේ සමාගම් කරන්නේ මේ හරහා විශාල ලෙස භාණ්ඩ ආනයනය කරනවා. ඉතින් ඒ නිසා මේ කිසිවක් පිළිබඳව අවධානය යොමු වෙන්නේ නැහැ රේගුවේ හෝ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ. අපි මේ බදු අය කරනවා කියලා රාජ්‍ය සේවකයන්ගෙන් බදු අය කරගෙන අපි මේ රණ්ඩු කරගන්නවා. අපි මේ රාජ්‍ය සේවකයෝ කියනවා බදු ගෙවන්න අමාරුයි කියලා. හැබැයි මේ මහා පරිමාණ බඳු වංචාකරුවන්ට අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා මම දිගින් දිගට කියන්නේ මේ මහා පරිමාණයෙන් බදු ගෙවන මේ දැන් අපි ඔබතුමාට ගත්තොතින් අපේ රටේ ලොකුම තේ අපනයන කරුවා. මම මේක හැමදාම කිව්වා. අපේ හර්ෂ සිල්ලා මැතිතුමා ඔබතුමා දන්නවා ඔය US බිලියන 450ක තේ අපනයන කරන මේකෙන් ඔව් වැඩියක්ම යවන්නේ ඉන්දියාවට ඒ යවන්නේ සූපින් ඉන්දියාවට යවන්න ඉන්දියාවට සූපින් යවලා ඉන්දියාවෙන් කලවම් කරලා ශ්‍රී ලංකන් ටී කියලා ගහලා වෙනත් රටවල් වලට යවන්න අති විශාල මුදලක් අති විශාල මුදලක් ඔහු ලාභ ලබනවා හැබැයි ඌ ඔහු US බිලියන 50කවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වන්නේ නැහැ ඔහුගේ නමින් ඕතේ පිට රට යවනවායි කියලා ඉතින් මේ බදු පිළිබඳව මේ 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 පිළිබඳ අපි හැමදාම කතා කරන බදු අය කිරින් පිළිබඳ ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කවදාවත් මේ බදු හරියට ආය කිරීමේ ක්‍රමවේදයක් නැහැ ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකට එකව වෙලා මේ බදු හරියාකාරව රාජ්‍ය සේවකයන්ගේ පමණක් නෙවෙයි මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දැන් අපි ඔබතුමාට කිව්වොතින් නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට අපි ෆැබ්‍රික්ස් ආනයනය කරන දැන් රෙදිපිලි ආනයනය කරනට අපි වැට් එක අය කරන්නේ නැහැ තොර නිමියදුන් නිෂ්පාදනය දිර්ගැන්වීම සඳහා තමයි ඒ සහනය අපි දීලා තියෙන්නේ නිෂ්පාදනය කර දේශීය වෙළඳබල නිකුත් කිරීමේදී ඒ සඳහා වැට් ගෙවන්න ඕනේ හැබැයි මේ කිසි කෙනෙක් වැට් එක ගෙවන්නේ නැහැ දැන් එක පැත්තකින් සහනය ගන්නවා වැට් එක ගන්නෙ නැහැ අනිත් පැත්තෙන් වැට් එක ගෙවන්න ඕනේ කියලා නිමියදුන් ඒක ගෙවන්නේ නැහැ ඒ වගේම ලංකාවේ ඔබතුමාට මම තේකොළ කිව්වා වගේම ලංකාවේ ෂර්ට් නිෂ්පාදනය කරන ප්‍රධානම සමාගම මම නම කියන්නේ නැහැ මොකද නම් කියන එක හොඳ නැහැ ලංකාවේ ෂර්ට් සදන ලොකුම ෆැක්ටරි එක දිනන लंकावे लोकोब कमिश अपे शर्ट निष्पादने कर रहा है මේ ගොල්ලෝ වැට් එක ගෙවන්නේ 125යි. ඒගොල්ලම කියනවා 75%ක් අපි වැට් එක ගෙවන්නේ නැහැ කියලා. ඒතර 100%ක් වැට් එක ගෙවනොත් නැත්. ලංකාවේ ෂර්ට් නිෂ්පාදනය කරන ප්‍රධානම සමාගම වැට් එක ගෙවන්නේ 125යි නා. ඉතුරු 75% ගෙවන්නේ නැත්නම් ඒවා බලන්න ක්‍රමවේදයක් නැහැ. ඒවා අධ්‍යයනය කරන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිටරට මුදල් ලැබීම සඳහා ඔබතුමා දන්නවා උන්ඩියල් ලංකාවේ භාවිතා කරන ප්‍රධානම ක්‍රමය තමයි මේක ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කියලා TT ක්‍රමයට ශ්‍රී ලංකාවේ බැංකු මේ පද්ධතියට සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි ඕනෑම පුද්ගලයෙක්ගේ නමට ව්‍යාපාරයක් ලියාබඳිච්ච කරගෙන බාණ්ඩ ආනයනය කරන මුවාවෙන් පර්ෆෝම ඉන්වොයිස් බාණ්ඩ ආනයන නම් මාත්‍ර ඉන්වොයිස් එකක් බැංකුවට දීලා මුදල් යව යුතු රටක් බාණ්ඩ ගන්න ඕනේ ඉලිමත් කරනවා මේ විදියට සල්ලි යවනවා මේ හැම කෙනෙක්ම මුදල් යවනවා හැබැයි ඒ මුදලට බඩු මොනවත් ලංකාවට එන්නේ නැහැ ඒ නිසා විශාල වශයෙන් පිට රටට අපේ සල්ලි යනවා හැබැයි මේ ක්‍රමවේද මේ උන්ඩියල් ක්‍රමයට ඒවා මේ ටෙලිග්‍රැෆික් ග්‍රාන්ස් ක්‍රමයට විශාල වශයෙන් මුදල් පිට රටට යවනවා විවිධ බාණ්ඩ ලංකාවට ආනයනය කරන්න කියලා තමයි මේවා අරින්නේ හැබැයි මේ කිසිම බාණ්ඩයක් ලංකාවට එන්නේ නැහැ හැබැයි මේ පිළිබඳ හොයලා බලන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ දැන් ආයේ අපේ ඉන්නවා අප ආනයන අපනයනක පාලකවරයෙක් අපේ රටේ ඉන්නවා එයා ඉන්නේ මොනවටද එයා ඉන්නේ ගැසට් ගහන්නයි ලියුම් අස්සම් කරන්නයි අනුමැතිය දෙන්නයි විතරයි දැන් මේ ආනයන අපනයන පාලකගේ යටතේ මේ සියල්ල බලන්න ඕනේ අපේ රට වෙන ආනයන මොනවද අපේ රට වෙන අපනයන මොනවද ඒ සියල්ල පිළිබඳ කිසිම ක්‍රමවේදයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි ඒ නිසා ආනයන අපනයන පාලක කියන්නේ බලවත් තනතුරක් ආනයන අපනයක පාලකවරයාට විශාල බලයක් තියෙනවා හැබැයි ආනයන අපනයන පාලක විසින් නිකම්ම නිකම් රබර් සීල් එකක් බවට තමයි අද කටයුතු කරන්නේ ඒ නිසා ඒ වගේම ඔබතුමාට කියන්න ඕනේ විවිධ නම් වලින් ව්‍යාපාර ලියාපදිංචි කරගෙන විවිධ පුද්ගලයන්ගේ නම් වලින් తాවකාලික එකතු කළ මත බදු ටෙම්පරරි වැට් එක ලියාපදිංචිය තබාගෙන ආනයන සහ අපනයන සිදු කරන ලබනවා වහාම මේක తాවකාලික එකතු කළ මත අගය මත බදු ටෙම්පරරි වැට් එක ලියාපදිංචිය හොසි කරන්න ඕනේ මේක සම්පූර්ණ වංචාවක් මේක ඇතුලේ වෙන්නේ මේක දාලා ඉවර වෙලා සියලු දේ සම්පූර්ණ වංචාවක් හැටර මේ ගණ දෙරුව කරන්නේ මේක හොසි කරන්න කියලා අපි කියනවා අපි පාර්ලිමේන්තුවේ නීති සම්මත කරනවා හැබැයි නියමිත බතු එකතු කරන්න වැඩපිළිවෙලක් නැහැ අපි මේක දිගින් දිගටම කියනවා මුලස්සනේ සභාපතිතුමනි ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ගිහිල්ලා බලන්න චීන තායිලන්තේ ඉන්දියාවේ මේ ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරන්න කියලා ඒ රටවල් කොහොමද මේවා කටයුතු කරන්නේ කියලා ඒ නිසා එහෙම කිසිම අධ්‍යයනය කිරීම සඳහා වැඩපිළිවෙලක් නැහැ ඒ නිසා අද රජයට තියෙන විශාලම මේ රාජ්‍ය මුදල් ප්‍රශ්නෙට ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කිව්වේ මේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. මොකද අපි ගත්තොත් අපේ රටේ දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ප්‍රතිශතයක් හැටියට ගත්තාම 8%යි. ලෝකෙ හැම රටම ගත්තම 15%කට එහා යනවා. අපේ බලාපොරොත්තු අපේ ඉලක්කය මේක 15%කට ගෙනියන්න. ඉතින් ඒ නිසා හැබැයි මේක අය කර ගැනීම සඳහා අද බදු අය කර ගැනීම සඳහා කර විවිධ වෘත්තීය සමිතිය දෙලීට බැලලා ඉන්නවා. අද විශ්වවිද්‍යාල ආචාර්යවරු අද වෛද්‍යවරු මේ සියලු දෙනා අද මේ බදු පිළිබඳව අද විරෝධතා රටේ දක්වන්න කටයුතු කරගෙන යනවා. අපි පිළිගන්නවා මේක අමාරුයි. හැබැයි මේක අලුතෙන් ඉදිරිපත් කරපු පනතක් නෙවෙයි. මුලස්සනේ සභාපතිතුමනි මේක එදා තිබුණ පනත මේක. එදත් මේ බදු පනත ඒ විදිහටම තිබ්බා. ඉතින් ඒ නිසා මේක අපි සියලු දෙනා මේ වසරේ අමාරුවෙන් හරි මේ වැඩසටහනට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ නිසා අද වරාය බොරුවට ස්ට්‍රයික් කරනවා මේ බදු බනතට. පාසල්වල ස්ට්‍රයික් කරනවා. පාසල්වල කිසි ගුරුවරයෙකුට බදු අය කරන්නේ නැහැ. රෝහල් කම්කරුවෝ ස්ට්‍රයික් කරනවා. ඕකට බදු අය කරන්නේ නැහැ. මේ ඔක්කොම දේශපාලන පක්ෂ මේක ඇතුළට මුවා වෙලා මේ කටයුත්ත කරගෙන යනවා. ඒ වගේම රාජ්‍ය ආයතන පිළිබඳ මගේ ළඟ තියෙනවා රාජ්‍ය ආයතන පාඩු ලබන රාජ්‍ය ආයතන ලේකණේ. මෙතන මූලස්සනේ සභාපතිතුමනි ආයතන 400ක් තියෙනවා පාඩු ලබන රාජ්‍ය ආයතන. දැන් මේ පිළිබඳව මේක හැමදාම මේ රටේ ජීවත්වන මිලියන 22ක් මිනිස්සු මේ ආයතන ටික නඩත්තු කරනවා. මේවා තියාගෙන යන්න බෑ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මේවා ප්‍රතිවගතකරණය කරන්නයි කියන්නේ කියලා. විදුලි බල මණ්ඩලය වෙනම කඩන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ වෙනම ට්‍රාන්ස්මිෂන් එක ඩිස්ට්‍රිබියුෂන් එක මේ සියල්ල වෙන වෙනම ලැබෙනම සමාගම් හැටියට ව්‍යාපදිච්ච කරලා ලාභ ලබන ආයතන බවට පත් කරන්න කියලා. ඒ නිසා මේ ආයතන 400 නඩත්තු කරන්න අවුරුද්දකට රුපියල් බිලියන 480ක් මේ රටේ ජීවත් වෙන මිලියන 22ක් මිනිස්සු වැය කරනවා. ඒ නිසා මේ පාඩු ලබන ආයතන ගණනාවක් එක මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේවා ප්‍රතිවගතකරණය කරලා මේවා ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඕනේ. ඒ නිසා දැන් මේ ගැන කතා කරනකොට අද මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන පක්ෂ මේක දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා. මන් දැක්ක අර වසන්ත සමරසිංහද කවුද කියන ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිති නායකයෙක් ඉන්නවා. ඔහු කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න. සාමාන්‍යයෙන් අපේ රටේ ණයක් ගන්නවා කියන එක කාටවත් කියන්නේ නැලු ලැජ්ජයිලු කියන්නේ. ඉතින් මේ රටේ හිටපු හැම රජයක්ම අපි වගේ රටකට ණය ලබා ගන්නතු යන්න බෑ. ලෝකේ හැම රටක්ම ණය ගන්නවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අද මේ සියලු වෘත්ති සමිති වලට සියලු පක්ෂ වලට වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මෙරටේ තිබුණු ආර්ථික තත්ත්වයයි අද මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට දෙන ආර්ථික තත්ත්වය අතර විශාල වෙනසක් ඇති වෙලා තියෙනවා. අද මිනිස්සුන්ට තිබ ජීවත් වීමේ අමාරුව අද දැනෙන සහන ලැබිලා තියෙනවා. අද ඔබතුමා දැක්ක අපි ඊයේ දවසේ දැක්ක ගෑස් බිල රුපියල් 1005කින් අඩු කරා. අපේ කංචන විජේසේකර රැමතුමා එදා තෙල් බිල විශාල ප්‍රමාණයකින් අඩු කරා. එතුමාට තව සතියක් කල් දුන්නා නම් එතුමා ඔයිටත් වැඩි අඩු කරනවා. මං හිතන අලුත් අවුරුද්දට කලින් එතුමා තවත් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විදුලි බිල අඩු වෙන්න බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා ද එළවලු බිල සංගල අලුත් අවුරුද්දේ එළවලු බිල ඉතාම පහළ වෙලා තියෙනවා. මං විශේෂයෙන් අපේ වෙළඳ ඇමතිතුමා මෙතන නැහැ. වෙළඳ ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මුලසනේ සභාපතිතුමනි. ආණ්ඩුව මොන සාහන දුන්නත් වෙළඳ පොලේ මේ වෙළඳ මාෆියාව විසින් විශාල වශයෙන් ලාභ තියා ගන්නවා මේ භාණ්ඩවලට. ඒ නිසා දැන් අපි තෙල් සහනෙ දුන්නම ඒ තෙල් සහනෙට සාධාරණව ඉස්සර ගාස්තු අඩු වුණාද? ඒ දුන්න තෙල් සහනෙට සාධාරණ ලෙස ත්‍රිවිල් ගාස්තු වස් ගාස්තු අඩු වුණාද කියන ප්‍රශ්නාර්ථය පිළිබඳ අපි හොයලා බලන්න ඕනේ. ඉතින් සද භාණ්ඩ ගණනාවක අද ඩොලර් එක බහලා තියෙනවා. මේ ආනයන කරන භාණ්ඩවල මිල අඩු වෙලා තියෙනවා. ඒ නිසා සතුස විතරක් නෙවෙයි මේ අර්බුදයේ ඇස්සේ විශාල ව්‍යාපාරිකයන් පිරිසක් කෝටි ගණන් හම්බ කරනවා. ඒ නිසා මේ ආණ්ඩුව මැදිහත් වෙලා දෙන සහනය ජනතාව අතරට යන්නේ නැහැ. සමහර තැන්වල හිර වෙනවා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි වෙළඳැමතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය තියෙනවා. ඒ අයට තියෙන මේවා ගිහිල්ලා බලන්න. ඒ අය විශාල ජාලයක් තියෙනවා. ගම්වලට ගිහිල්ලා මේ ආණ්ඩුව දෙන සහන ලැබෙනවද කියන එක එයා පරීක්ෂා කරන්න ඕනේ. මම හිතන්නේ අද ජනතාවට දෙන එක අමාරුව හාල් විතරයි. අනෙක් සියලුම භාණ්ඩ අඩු වෙලා තියෙනවා. අද හාලුත් තියෙනවා. ආනයනය කරන හාල් 180යි. මේකත් 140කට 30කට දර අඩු කරොතින් අපිට සමස්ත මිනිස්සුන්ට තියෙන ජීවන බර සම්පූර්ණයෙන් අපට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා අපි ජනාධිපතිතුමා ප්‍රමුඛ අපි රජයට ස්තුතිවන්ත වෙනවා. අපේ නලින් ප්‍රනාන්දු ඇමතිතුමා එනවා. මම ඔබතුමා ඉඳපු නැති නිසා මම ආයෙ කියාගෙන ගිය ගරු ඇමතිතුමනි මේ ආණ්ඩුව මොනතරම් සහන දුන්නත් මේ වෙළඳ මාෆියාව විසින් මේ සහන පාරිභෝගිකයන් ලැබෙන්න කටයුතු කරන්නේ නැහැ ගරු ඇමතිතුමා. ඒ නිසා ඔබතුමාගේ යටතේ තියෙන පාරිභෝගික සේවා අධිකාරි එක නිදි ඒක ඔබතුමාට කියනවනේ ඒක නිදි. ඒ නිසා මේ වැඩි මිලට විකුණන භාණ්ඩ දබතුමා ඔබතුමා ලොකු උත්සාහයක දෙනවා. ඔබතුමා පිටරටින් භාණ්ඩ ගෙනෙලා මොනවා හරි කළ සිංහල අවුරුද්දේ ඔබතුමා මොනවා හරි කරලා මිනිසුන් අඩු මිලට බඩු ටික දුන්නා. හැබැයි ඒක හැමතැනම ලැබෙනවද ඔබතුමා සතුසෙන් විතරක්. ඔබතුමාට පුළුවන් අපේ රටේ ජනගහණයෙන් 5%ක්වත් කේට කරගන්න බෑ අපිට සතුසෙන්. හැබැයි ඔබ අනිත් ආයතන වලට ගිහලා බැලුවොත් ප්‍රධාන සුබ මාකට්ස් වලට ගිහලා බැලුවොත් මේ භාණ්ඩවල තියෙන මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ නිසා කරු ඇමතිතුමනි පාරිභෝගික සේවා අධිකාරිය හරහා මේ අලුත් අවුරුද්දේ ඔක්කොටම යන්න කියන බහින්න කියන වැටලීම් කරන්න කියන සිංහල අලුත් අවුරුද්දේ මිනිස්සුන්ට මේ ආණ්ඩුව දුන්න සාහන ලැබෙනවද කියලා බලන්න. ඒ නිසා අර කාර්යාලවලට වෙලා හැංගිලා કોઈ කොමිස්සරගෙන ඉන්න පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් බැහැලා මේ මිනිස්සුන්ට ඔබතුමා දරන උත්සාහය රජය දරන උත්සාහය ලැබෙනවද කියන එක බලන්න. ඒකෙන එක අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. මම නැවතත් අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් අපි ස්තුතිවන්ත වෙනවා. පිට අවුරුද්දකට කලින් මේ රට තිබුණ තත්ත්වය මිනිසුන්ගේ ජීවත් වෙන්න තිබුණ අමාරුව අද ආර්ථික අර්බුදයෙන් මිදිලා අද මේ රට හරි මගකට අරගෙන යන්න මේ යන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ස්තුතිවන්ත වෙමින් අපි නැවතත් අවසාන වශයෙන් මගේ අවධානය යොමු කරන්න නියෝජ්‍ය කතානායකතුමනි මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ රජය අය කරන බදු ප්‍රතිපත්තිය මේ නිද්‍රාශීලී බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා මේ නියම බදු ගෙවන පුද්ගලයන්ගෙන් බදු ටික අය කරගෙන මේ ප්‍රශ්නේ සමතේකටපත් කරගන්න එකට ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි
Thank you. Honorable Sivanyanam Sridharan, you have 7 minutes.
Gaurava Kulukkalin Thavisadar avargale enakku 9 nimishangal ivvalavu neramum neengal nerathai eduthal pesa mudiyadhu.
Ungalude neram kadandha kootathile delay aanala kuranju vittathu.
Gaurava Kulukkalin Thavisadar avargale indru palverupatta vari chattangal vidayangal irundhalum kooda நான் இங்கே ஒரு மிக முக்கியமான பிரச்சனையை பதிவு செய்ய விரும்புகிறேன் நான் நினைக்கிறேன் கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே உங்களுக்கும் தெரியும் பவுனியா மாவட்டத்தினுடைய நெடுங்கணி பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட ஒலுமடை கிராம சேவையாளர் பிரிவில் இருக்கின்ற பாலமோட்டை கிராமத்திற்கு அருகிலே 3 கிலோமீட்டர் காட்டு பகுதியில் இருக்கின்ற ஆதிலிங்கேஸ்வரர் வெடுக்குநாரிமலை ஆதிலிங்கேஸ்வரர் ஆலயத்தினுடைய சுரூபங்கள் அந்த விக்கிரகங்கள் அடித்து உடைத்து நொறுக்கப்பட்டு மிக மோசமாக இந்த நாட்டிலே அலங்கோலப்படுத்தப்பட்ட செய்தியை இன்று நாங்கள் உலகத்தினுடைய சமூக வலைத்தளங்கள் எல்லாவற்றிலும் பார்க்கக்கூடியதாக இருக்கின்றது ஒரு இனத்தினுடைய வணக்கத்துக்குரிய அவர்களுடைய அடிப்படைக்குரிய பாரம்பரியமாக அவர்கள் வணங்கி வருகிற ஒரு தெய்வ விக்கிரகங்களை மிக மிலேச்சத்தனமான முறையிலே அதிலும் அங்கே இருந்த ஒரு அம்மன் விக்கிரகத்தை கழுத்தோடு அறுத்தறிகிற அளவுக்கு மிக கோரமான அகோரமான மனிதர்களாக யாரோ சென்று அந்த விடயங்களை கையாண்டிருக்கிறார்கள் என்றால் இந்த நாட்டிலே பாதுகாப்பையும் இந்த நாட்டிலே இருக்கின்ற சூழலையும் நான் இந்த உயர்ந்த சபையினூடாக கேள்வி கேட்க விரும்புகிறேன் மிக முக்கியமாக இதே மாதிரித்தான் குருந்தூர் மலையிலே ஒரு ஆதிசிவன் ஆலயம் இருந்த பொழுது அந்த ஆலயத்திலே இருந்த அங்கிருந்த சூளம் மற்றும் சிவனுடைய சிலைகளை எல்லாம் எடுத்தறிந்து விட்டு நீதிமன்றம் அங்கே எந்த கட்டுமானங்களும் செய்யக்கூடாது என முல்லைத்தீவு மாவட்ட நீதிமன்றம் கட்டளை பிறப்பித்த பிற்பாடும் இன்று அங்கே ஒரு பெரிய விகாரை கட்டி முடிக்கப்பட்டிருக்கிறது இந்த நாட்டிலே நீதிமன்றங்கள் செல்லுபடியற்றவை நீதிமன்றங்களுக்கு செல்வாக்கில்லை நீதித்துறை முடக்கப்பட்டிருக்கிறது நீதியினுடைய நியாயாதிக்கம் தென்பகுதியில் இருக்கிற சில நீதிமன்றங்களுக்கு மட்டும்தான் இருக்கிறதே தவிர வடக்கு கிழக்கில் இருக்கிற நீதிமன்றங்கள் அங்கு வழங்கப்படுகிற தீர்ப்புகள் அல்லது அந்த நீதிபதிகளுடைய கட்டளைகள் என்பது செல்லாக்காசாக மாறியிருக்கிறது அந்த நீதிபதிகளும் செல்லாக்காசாக மாறியிருக்கிறார்கள் இந்த சபையிலே நான் அதை பதிவு செய்ய விரும்புகிறேன் ஏனென்றால் இந்த நாட்டில் இருக்கிற நீதிமன்றங்கள் எல்லாவற்றுக்கும் ஒரே நீதியும் ஒரே சட்டமும் நீதிபதிகள் பிறப்பிக்கின்ற சட்டங்களை எல்லாரும் மதித்து நடப்பவர்களாக இருந்திருந்தால் முல்லைத்தீவு மாவட்டத்தினுடைய நீதிபதி பிறப்பித்த சட்டத்தை இந்த குருந்தூர் மலையிலே நடக்காமல் தடுத்திருக்க முடியும் ஆனால் அவ்வாறு இந்த மண்ணிலே நடக்கவில்லை இதற்கு பல நீதிமன்ற உத்தரவுகள் நீதிமன்ற கட்டளைகளை கடந்த காலங்களிலே நாங்கள் பார்த்திருக்கிறோம் ஆகவே வடக்கு கிழக்கில் இருக்கிற நீதிமன்றங்கள் நீதிபதிகள் இந்த நாட்டினுடைய நீதிமன்றங்களாக நீதிபதிகளாக ஏற்றுக்கொள்ளப்படவில்லை என்பதைத்தான் நான் இந்த இடத்திலே மீண்டும் ஒரு முறை சர்வதேச சமூகத்தின் கண்களுக்கும் இதனை சொல்கிறேன் பல உலகம் நினைக்கிறது இங்கே ஏதோ ஒரு நீதி நடக்கிறது அல்லது உள்ளக நீதி பொறிமுறை இங்கே நீதியின் முறையிலே தீர்வு பெறும் என்றெல்லாம் உலகம் பல பாடங்களை சர்வதேச சமூகம் தமிழர்களுக்கு தான் சொல்கிறது நல்லிணக்கம் பற்றி தமிழர்களுக்கு தான் பேசுகிறது ஆனால் இங்கே நடப்பதெல்லாம் நீதிக்கு புறம்பான மிக மோசமான நீதி என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவு செய்கிறேன் மிக முக்கியமாக ஆதிலிங்கேஸ்வரர் ஆலயம் 57ஆம் ஆண்டிலே குடியேறிய காலத்தில் இருந்து அது காட்டுக்குள்ளே இருந்த இனங்கண்டு அந்த மக்கள் வணங்கிய ஒரு பூர்வீகமான ஆலயம் சிவனை வணங்கி அந்த மக்கள் அந்த கிராமங்களிலே தொழில் செய்து வாழ்ந்த தமிழர்களுடைய பாரம்பரியமான பிரதேசம் அவ்வாறான ஒரு இடத்திலே அவர்கள் வணங்கி வந்த தொல்பொருள் திணைக்களத்தால் அடையாளப்படுத்தப்படாத இடம் இதுவரை காலமும் தொல்பொருள் திணைக்களம் தன்னுடைய வர்த்தமானியிலேயோ அல்லது எங்கேயுமே அது ஒரு தொல்பொருள் அடையாளம் என்று கூட சொல்லப்படாத ஒரு ஆலயமாக இருந்த ஆதிலிங்கேஸ்வரர் ஆலயத்தை இங்கே இனவாதம் பேசுகின்ற பௌத்த மேலாதிக்கவாதம் பேசுகின்ற தொல்லியல் திணைக்களத்தினுடைய சின்னமாக புத்தவிகாரியை அடையாளமாக வைத்திருக்கின்ற இந்த நாட்டினுடைய உயர்ந்த பாதுகாப்பு துறையை சார்ந்தவர்கள் தான் இதை உடைத்திருக்கிறார்கள் என்று நாங்கள் நம்புகிறோம் நான் ஒன்றை பதிவு செய்ய விரும்புகிறேன் மிக முக்கியமாக சிவன் மீது அல்லது சிவனுடைய தோஷம் என்பது ஒரு குலநாசம் என்று எங்களுக்கு ஒரு பழமொழி உண்டு தமிழர்கள் அந்த சிவன் வணக்கம் என்பதை மிக கண்டிப்போடும் கரிசனையோடும் மிக நிதானத்தோடும் தான் அந்த சிவ வணக்கத்தை சைவ தமிழர்கள் செய்வார்கள் ஏனைய தெய்வங்களை கலியுக கடவுளாக பார்த்தாலும் அவர்கள் சிவனை ஒரு அடிப்படையிலே மிக பயபக்தியோடு வணங்குவார்கள் அவ்வாறான ஒரு சிவன் மீதான தோஷம் என்பது அல்லது அவர் மீது வைக்கப்பட்ட கை என்பது நான் நினைக்கிறேன் இந்த நாடு ஒரு நாசத்தை நோக்கி போக போகிறது. ஏற்கனவே இந்த நாடு மிக நாசமான ஒரு நிலைக்கு போய் இவர்களுடைய மனநிலைகளிலே ஏற்பட்ட மாற்றம் அல்லது இவர்களுக்கு ஏற்பட்ட சிறு மாற்றம் ஒரு சின்ன முன்னேற்றத்தை இவர்களுக்கு கொடுத்திருந்தது. ஆனால் அதையும் கூட கடந்து இன்று ஐஎம்எஃப்பிடம் கடன் வாங்கி பொருளாதாரம் விழுந்திருக்கிறது என்று மெல்ல
எழுந்திருக்கிற
சர்வதேச சமூகத்தினுடைய கண்களில் அவர்கள் மண்ணை வாரி கொட்டிவிட்டு பன்னாடுகள் பார்த்துக் கொண்டிருக்கவே ஒரு இனத்தினுடைய அடிப்படை வணக்க முறைகளையே சிதைத்தறிகின்ற ஒரு வேலையை இந்த நாட்டிலே செய்திருக்கிறார்கள். ஆகவே இந்த நாட்டினுடைய ஜனாதிபதியை நான் உயர்ந்த சபையினூடாக கேட்கிறேன். எங்களுடைய கட்சியின் தலைவர் தலைவர் மாவை சேனாதராஜா அவர்கள் அவரோடு பேசிய பொழுது அவர் சொன்னாரா, நான் உடனடி நடவடிக்கை எடுக்கிறேன் என்று. இங்கே நாங்கள் சென்று சிலை வைக்கிறோம் என்று இரண்டு அமைச்சர்கள் சென்றார்கள், இரண்டு தமிழ் அமைச்சர்கள், அதிலும் வடக்கு பிரதிநிதித்துவப்படுத்துகின்ற அரசாங்கத்துக்கு வக்காலத்து வாங்குகின்ற ஒரு அமைச்சரும் சென்றார். ஆனால் அவர் அங்கு போன பிறகு அவர் சொல்கிறார், அது சட்டம் சொல்கிறது, நீதிமன்றம் இருக்கிறது என்று சொன்னார். அங்கே அந்த மூன்று பேர் மீதும் இந்த இடத்துல எந்த விதமான அசௌகரியமான வழக்குகளும் இல்லை. அவர்கள் அங்கு சேதம் விளைவிக்க முயற்சித்தார்கள் என்ற ஒரு வழக்கு இருக்கிறதே தவிர அங்கிருக்கிற சிலைகள் வைப்பதற்கோ அல்லது சிலைகளை எடுப்பதற்கோ நீதிமன்றத்தில் எந்த கட்டளையும் இல்லை. ஆகவே அங்கு அந்த சிலையை வைத்திருக்க முடியும், அந்த சிவன் சிலையை வைத்திருக்க முடியும், உடைத்த சிலையை வைத்திருக்க முடியும். ஆகவே இந்த நாட்டிலே கௌரவ தவிசாளர்களே ஒன்றை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். நீங்களும் இந்த நாட்டினுடைய ஒரு பாராளுமன்ற தவிசாளராக இருக்கிறீர்கள். இங்கே யார் தமிழர்கள் அமைச்சராக வந்தாலும் அதிகாரமற்ற ஒரு சடப்பொருள் என்பதற்கு அங்கு சென்ற இரண்டு அமைச்சர்களுமே நல்ல ஒரு உதாரணம். இதை வைத்துக் கொண்டுதான் அரசாங்கம் பேசுகிறது. நீங்கள் அமைச்சுக்களை எடுங்கள், நீங்கள் அரசாங்கத்தோடு சேருங்கள் என்றால் அமைச்சுக்களாக இருப்பவர்களால் கூட ஒரு உடைந்து போன சிவலிங்கத்தை நிலைநிறுத்த முடியவில்லை என்றால் இவர்கள் அமைச்சர்களாக இருப்பதை விட ஆடையோடுதான் திரிகிறார்களா என்று நாங்கள் கேள்வி கேட்க வேண்டிய ஒரு சூழல் உருவாகி இருக்கிறது அல்லவா. ஆகவே இந்த நாட்டிலே நாங்கள் தமிழர்கள் தன்னுடைய மண்ணிலே அவர்கள் நியாயமாக நீதியாக தாங்கள் தொன்மத்தின் அடிப்படையில் வாழ்ந்த மண்ணில் வாழ்வதற்குரிய உரித்தில்லாமல் இருக்கிறார்கள் என்பதைத்தான் அந்த இடத்திலே குறிப்பிட விரும்புகிறேன். அதைவிட மிக முக்கியமாக இந்த நாட்டினுடைய பௌத்தத்துக்கான முன்னுரிமை என்பதற்கு அப்பால் நீங்கள் ஏனைய மதங்களை நசுக்குவதும் அதிலும் குறிப்பாக பாரம்பரியமாக பஞ்ச ஈச்சரங்களோடு இந்த மண்ணுடைய தொன்மம் வரலாற்றுக்கு அடிப்படையாக இருக்கின்ற சிவபெருமான் மீது நீங்கள் வைத்திருக்கிற கை என்பது நாமார்க்கும் குடியல்லோம் நமனை அஞ்சோம், நாமார்க்கும் குடியல்லோம் நமனை அஞ்சோம் என்கிற அந்த வார்த்தைகள் நாளை இந்த மண்ணிலே உங்களுக்கு ஒரு மிக மோசமான நிலைமையை உருவாக்கும் என்பதை நான் மீண்டும் பதிவு செய்கிறேன். மிக முக்கியமாக இன்னொரு விடயம், இப்பொழுது நாங்கள் இங்கே பேசிக் கொண்டிருக்கிற பொழுது கிளிநொச்சி மாவட்டத்தினுடைய கௌதாரி முனையிலே 100 ஏக்கர் காணிகளை ஒரு தனிநபர் இந்த பாராளுமன்றத்திலே அமைச்சராக இருக்கின்றவர், கடற்தொழிலுக்கு அமைச்சராக இருக்கின்றவருடைய பினாமி பெயரில் இருக்கின்ற கனிரா சீபுட் பிரைவேட் லிமிடெட், நோர்த் சி ஃபுட் ஃபார்ம், இந்த இரண்டு நிறுவனங்களும் தங்களுடைய ரால் பண்ணைகளை அமைப்பதற்காக 50 ஏக்கர் காணிகளை அளப்பதற்கு இன்று கட்டாயப்படுத்தி அங்கே இருக்கின்ற கூனகிரி பிரதேச செயலாளரை கட்டாயப்படுத்தி அங்கே இருக்கின்ற கிளிநொச்சி மாவட்டத்தினுடைய சேவைய டிபார்ட்மெண்டை கட்டாயப்படுத்தி பைபோஸாக அந்த இடத்திலே காணி அளக்க முயற்சிக்கிறார்கள். மக்களுடைய எதிர்ப்பின் காரணமாக நிறுத்தப்பட்டிருக்கிறது. ஆகவே நான் அந்த உயர்ந்த சபையினூடாக சொல்கிறேன், அந்த மக்கள் 3700 ஆண்டுகள் கௌதாரி முனை மண்ணிலே தொடர்ந்து பரம்பரையாக வாழ்ந்து வருகிற ஒரு தமிழினம் அந்த கிராமத்தை அழிக்க வேண்டும் என்பதில் சிங்கள பௌத்தமும் கங்கணம் கட்டி நிற்கிறது. அவர்களுக்கு முண்டு கொடுக்கின்ற அமைச்சர்களும் கங்கணம் கட்டி நிற்கிறார்கள். இது உடனடியாக தடுத்து நிறுத்தப்பட்டு நீதி நிலைநாட்டப்பட வேண்டும். அந்த மக்கள் அந்த இடத்திலே நிம்மதியான தொழில் செய்து வாழ்வதற்குரிய சூழல் உருவாக்கப்பட வேண்டும் என்பதை நான் அந்த உயர்ந்த சபையினூடாக கேட்டு நிறைவு செய்கின்றேன்.
Thank you. Honorable Nalin Fernando, you have 12 minutes.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, විශේෂයෙන්ම අපනයන සංවර්ධන පනත්ව යටතේ නිකුත් කරන නියෝධකහෙකුත් අනයන අපනයන පාලකවරයා යටතේ තියෙන නියෝග දෙහෙකුත් පිළිබඳ විවාදයක් කරන වෙලාවේ විශේෂයෙන්ම අපි මේ පනත් අරහා අපි බලාපොරොත්තු වුණේ මොකක්ද, එහෙම නැත්නම් ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක සඳහන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මේ ආනයන අපනයක පාලකවරයා යටතේ අපි මේ රටට ආනයනය කිරීමේදී අපේ රටේ තිබ්බ ආර්ථික තත්ත්වය එහෙම නැත්නම් රටේ ආර්ථික අර්බුදයත් එක්ක අපි බහණ්ඩ විශාල ප්‍රමාණයක් අපි බහණ්ඩ ආනයනය කිරීමේදී අපි යම් සම්බාධක එහෙම නැත්නම් බාධක පැනෙව්වා. අපි 2022 අවුරුද්දේ අගෝස්තු මාසේ 9 වෙනිදා 2022 8 වෙනි මාසේ 22 වෙනිදා වෙද්දී අපේ රටේ ආර්ථිකයේ විශාල පීඩනයක් එහෙම නැත්නම් ආර්ථිකයේ විශාල කඩාවැටීමක් සිදු වුණායි කියන එක අපි කවුරුත් දන්නවා. එනිසා තමයි අපි බහන්ඩ 1500 1464 මේ රටට ආනයනය කරද්දී ඒ ආනයනය කිරීම සඳහා අපි යම් පාලනයක් එහෙම නැත්නම් ඒ බහන්ඩ රට ගෙන්වීමට අපි නැවැත්තුවේ. ඊට පස්සේ අපි කවුරුත් දන්නවා මේ රටේ ලෝක ආර්ථිකයත් එක්ක අපි බද්ධ වෙලා එහෙම නැත්නම් ලෝකේ රටවල් එක්ක අපි ගනුදෙනු කරන වෙලාවක මෙවැනි බාධක දැමීම සුදුසුක් නෙමේ, එහෙම නැත්නම් කලියුත්තක් නෙමේ. නමුත් රටේ තිබ්බ ආර්ථික තත්ත්වයට අපේ රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැති වෙද්දී, විශේෂයෙන්ම ආහාර ටික කෑම ටික ගෙන්න ගන්න ඩොලර් ටික නැති වෙද්දී, ඊටත් එහා බහන්ඩ ගෙන්න ගන්න අපිට තියෙන හැකියාව නැහැයි කියන එක අපි තේරුම් ගත්ත නිසා තමයි මේ බහන්ඩ 1464 අපි ආනයනය කිරීම නවත්වන්න කටයුතු කෙරේ. නමුත් මේ අපි ගෙනිච්ච ආර්ථික වැඩපිළිවෙල, එහෙම නැත්නම් ආර්ථික වැඩපිළිවෙලේ තියෙන සක්‍රීයභාවය නිසා අපිට යම් යම් මේ සම්බන්ධ තියෙන තීන්දු ලිහිල් කරන්න අපිට හැකියාව ලැබුණා. ඒ නිසා අපි 2022 සැප්තැම්බර් මාසෙ වෙද්දී 708ක් ආයතන අපි නිදහස් කෙරුවා ආනයනය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම නොවැම්බර්වෙදී තවත් 62ක් බහන්ඩ ආනයනය කිරීමට අවස්ථාව ලබා දීලා, දෙසැම්බර්වෙදී තවත් 9ක් අපි බහන්ඩ ආනයනය කිරීමට අපි අවසර ලබා දුන්නා. මේ සියලු දේ වෙද්දී බහන්ඩ 779කට අපි ඒ අවසර ලබා දීලා යම් සහන ආනයනය කරුවන්ට වගේම රටේ නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන සහන ලබා දුන්නා. තවත් අපිට ඉතිරිව තියෙනවා 689ක්. මං හිතන්නේ ඉතාමත් නොදුරු කාලයකදී මේ සඳහාත් අපිට අවශ්‍ය ඒ පහසුකම් ලබා දෙන ආනයනය කරන කටයුතු කරන්න අපිට ඒ අවස්ථාව ලබා දෙන්න හැකියාව ලැබේ. මොකද අපි අන්තර්ජාතික වෙළඳාමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රටක් විදිහට අපිට විවිධ බලපෑම් තියෙනවා. මෙවැනි බාධක සම්පාදක තියාගෙන අපිට ඉස්සරහට ගෙනියන්න අපිට යන්න බෑ අපේ රටේ ආර්ථිකය. ඒ නිසා අපි ඒ සම්බන්ධව විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවායි කියන එකත් මම මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම අපි මේ ගෙනිච්ච ආර්ථික වැඩපිළිවෙල නිසා මම විශේෂයෙන්ම කැමති වෙළඳ අමාත්‍යවරයා වශයෙන් අපි 2022 සිංහල අලුත් අවුරුද්ද සමරන වෙලාවේ මං හිතන්නේ අපේ රටේ ජනතාව මේ ආර්ථිකයේ තිබ්බ ප්‍රශ්න නිසා ඉතිහාසයේ මහ දරුණුම නරකම සිංහල අවුරුද්ද සමරන්නේ යායට හැකි වුණේ. විශාල වශයෙන් රටේ ජනතාව ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා ඒ ගෝල් ෆේස් පිටිය තමයි අපි දැක්කා සිංහල අවුරුද්ද සමරුවේ. එයා ඒ කැවිලි ගෙනල්ලා කිරිබත් ගෙනල්ලා ඒ ස්ථානයේ සමරද්දී මේ රටේ අනිකුත් සෑම රටේ ජනතාවට මේ ප්‍රශ්නේ දිගින් දිගටම පැවතුණා. අපි උදාහරණයක් ගත්තොත් ඒ අවස්ථාවේදී මේ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික මේ රටේ තිබ්බේ නැහැ. මේ රටේ අවශ්‍ය කරන ගෑස් ටික මේ රටට තිබ්බේ නැහැ. මේ රටට අවශ්‍ය කරන ආහාර ටික මේ රටේ තිබ්බේ නැහැ. රටේ විදුලිය කපන විදුලිය සැපයීම පැය 12කින් 13කින් කපලා තියෙන වෙලාවක් තමයි පහුගිය සිංහල අලුත් අවුරුද්ද. අද වෙද්දී අපි මේ 2023 සිංහල අවුරුද්ද තවත් සති දෙකකින් අපි ලබන්න සූදානම් වෙන මේ රටේ ජනතාව. එතකොට අපි අද දිහා බැලුවොත් අපි මේ සම්බන්ධව ගත්තු ක්‍රියාමාර්ග දිහා බැලුවොත් මේ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික අද අපි අඩුවක් නැතුව ලබා දෙන වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඉන්ධන මිල අඩුවෙන් ලබා දෙන වැඩපිළිවෙලට ඉන්ධන මිල අඩු කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මේ රටට අවශ්‍ය කරන ආහාර ටික ආනයනය කරලා හෝ එහෙම නැත්නම් මේ රටේ නිෂ්පාදනය කරලා ඒ ලබා දෙන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා ඒවල මිල ගණන් අඩු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පැය 24ක විදුලිය ලබා දෙන වැඩපිළිවෙලට ගියත් අපිට යම් විදුලි බිල සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධවත් අපි කටයුතු කරලා ඉදිරියේදී විදුලි බිල අඩු කරන වැඩපිළිවෙලකට යනවා. ඒ වගේම අවශ්‍ය කරන ගෑස් ටික මේ රටේ නැවත ලබලා දීලා ගෑස් මිල ගිය අවුරුද්දට සාපේක්ෂව අපි මිල වැඩිවීමට සාපේක්ෂව මිල අඩු කිරීමට කටයුතු කරගෙන ගිහිල්ලා අද වෙද්දී රුපියල් 1500කින් ගෑස් මිල අඩු කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල අපි අරන්ගේ ආර්ථික වැඩපිළිවෙල සාර්ථක කරන ලැබුණ නිසා තමයි අපිට මේ සහන ජනරයේ ජනතාවට ලබා දෙන්න හැකි වුණේ කියන එක විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන. ඒ වගේම අපිට පසුගිය කාලේ අපි දිහා බැලුවම මේ රටේ ඩොලරයට සාපේක්ෂව රටේ මුදල
ශ්‍රී ලංකාවේ ලංකා රුපියල බාල්දවීම තුළ මේ රටට අවශ්‍ය කරන ආනයනය කිරීම කටයුතු වගේම මේ රටේ පාරිභෝගිකයන්ට විශාල බලපෑමක් ඇති වුණා. ඒ බලපෑම තුළ විශේෂයෙන්ම මේ රටේ උද්ධමනය වැඩිවීම තුළ මේ රටේ ලංකාවේ ලෝකේ තියෙන උද්ධමනය ඉහළම රටවල් පහ අතරට ලංකාව පත් වුණා. ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ගමන් ඒ හරහා බලපාන උද්ධමනය අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම 95%ක් පමණ තිබ්බ ලෝකයේ ඉහළම ආර්ථික ලෝකයේ ඉහළම ආහාර උද්ධමනය තියෙන රටවල් 11කින් අපි නැවතත් ඒ උද්ධමනය අඩු කරගන්න වැඩපිළිවෙලට එද්දී අද වෙදි 148ක් පමණ ආහාර උද්ධමනය අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේ අවුරුද්දේ අවසාන වෙද්දී අපේ උද්ධමනයේ 108කට 7කට වගේ අඩු කරගන්න අපිට හැකියාව ලැබෙයි කියන එක අපි පුරෝකර්තනය කරලා තියෙනවා මහා බැංකුවත් මුදල් අමාත්‍යාංශයත්. ඒ නිසා අපිට මේ වැඩපිළිවෙල අපි දැන් ඉදිරියට යනවා. ඒ නිසා ජනරේ ජනතාවට තමන්ගේ තියෙන පාරිභෝගික බහන ටිකට තමන්ගේ අනිකුත් අත්‍යවශ්‍ය බහන ටික ලබා ගන්න පුළුවන් වගේම සාධාරණ මිලකට ලබා ගන්න වැඩපිළිවෙලක් අපි පසුගිය කාලේ ලබා දුන්නා. ඒ වගේම තමයි අපිට විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මම පසුගිය කාලේ විශාරමේ බිත්තර මේ රටට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය රටේ නිෂ්පාදනය නොකරන නිසා මට විශාල වශයෙන් ඒ සඳහා මැදිහත් වෙන්න සිදු වුණා. එතකොට අපි විශේෂයෙන්ම අපි දන්නවා රටේ නිෂ්පාදනයක් අඩාල වුණාම ඒකට රටේ පාරිභෝගිකයන්ට නිෂ්පාදනය හරහා ඒ ලබා දෙන්න බැයි නම් එහෙම නැත්නම් අපිට කරන්න තියෙන රටකින් ආනයනය කිරීම. ඒ ආනයනය කරලා ඒ මදිපාඩුව අපි සපුරලා ඊට පස්සේ රටේ නිෂ්පාදනයේ සාර්ථකව ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. මම විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා කරුවේ මට වැඩපිළිවෙලක් දෙන්න තමන්ගේ නිෂ්පාදයත් එක්ක කතා කරලා ඒ සමිති සමාගම් එක්ක කතා කරලා මේට මැදිහත් වෙලා නැවත රටේ බිත්තර ස්වයං පෝෂිත කරගන්න කාලය සහ ඒ කාලයෙන් පස්සේ අපිට කොහොමද බිත්තරයක් රටේ ජනතාවට දෙන්න පුළුවන් මිලක් මට ඉදිරිපත් කරන්න. එහෙම නැතුව මට බිත්තර ආනයනය කිරීම කරන්න එපා, ඒකට බාධා කිරීම තුලින් මේ රටේ පාරිභෝගිකයට වෙන අසාධාරණය ගැන අපි කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද අපි එක පැත්තකින් දිහා බලපුවම පහුගිය කාලේ අපේ අකාර්යක්ෂම සේවාවන් විශාල ප්‍රමාණයක් තිබ්බා. අපි අන්තිමේදී මොකද්ද කරේ? ඒ ආයතනවල තියෙන අකාර්යක්ෂම සේවාවට තියෙන මුදල අපි අන්තිමට අය කරගන්නේ පාරිභෝගිකයගෙන්. නමුත් මේ රටේ කෝටි 2.2ක් ඉන්න රටේ පාරිභෝගික මේ හැමදේටම අපි පලි එහෙම නැත්තම් ඒ අයට තමයි මේකේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ. පහුගිය කාලේ විශාල ආයතන ප්‍රමාණයක් අලාභ ලැබුවා. අපි මේ IMF වැඩපිළිවෙලත් එක්ක බද්ධ වුණාට පස්සේ එයයි උපදෙස් ලැබුණේ මේවා පාඩුවට යන්න එපා, මේවා ලාභ කරගන්න කියන එක. මොකද්ද අපි කරුවේ? ඒ ලාභේ ලබා ගැනීම සඳහා පාඩු නොවන තත්ත්වයට ගේන්න සඳහා අපිට ඒ වලට ලැබෙන මිල වැඩි කිරීම සිදු කරන්න වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය ලැබුවේ පාරිභෝගිකයෝ. ඒකේ පාරිභෝගිකයන්ට විශාල බලපෑමක් ඇති වුණා. ඒ නිසා තමයි මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම හැමදෙස්සෙම අවධානය යොමු කරන්නේ තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න,
තමන්ගේ
පිරිවැටුම අඩු කරගන්න, පාරිභෝගිකයට මේකේ බර දරා පාරිභෝගිකය අතර දාන්න එපයි කියන එක. විශේෂයෙන්ම ඒ නිසා තමයි මම විශේෂයෙන්ම ඒ වගේම දැන් මට මේක සඳහා මමත් විසඳුමක් ලබා දෙන්න ඕන නිසා මම විශේෂයෙන්ම අපේ සමූපකාර දෙපාර්තමේන්තුව හරහා මේ රටේ ඉන්න හුකුළු ගොවීන් සඳහා ඒ අයට සහනාධාර දෙන වැඩපිළිවෙලක් මම ආරම්භ කළා. විශේෂයෙන්ම දිසාපතිවරු හරහා ඒ අයට කුකුල් පැටව 2000 හෝ 3000 මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට එයට ඒ කුකුල් පැටව නොමිලේ ලබා දෙන වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. නිසා මේවල නිෂ්පාදනය වැඩි කරොත් විතරයි මේ රටේ භාණ්ඩ මිල අඩු කරගන්න පුළුවන් වෙන්නේ. නිෂ්පාදකයට ශක්තියක් දුන්නොත් විතරයි මේක අපිට අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා නිෂ්පාදනය වැඩි කර ගැනීම තුළින් පාරිභෝගිකයව ආරක්ෂා කරගන්න ඒ වැඩපිළිවෙලට අපිට යන්න වෙනවා. මං හිතන්නේ පහුගිය කාලේ කිව්වා මේ බිත්තර ආනයනය කිරීම වලදී මේ කරන්නේ කොමිස් ගන්න කියලා. මේවා විශේෂයෙන්ම අපි පහුගිය කාලේ මම දැක්ක හාල් මේ රටේ නැති වුණා නිෂ්පාදනයේ කඩාවැටෙන පොහොර ප්‍රතිපත්තිය නිසා. හැබැයි සහල් නිෂ්පාදකයෝ ඇවිල්ලා මට කතා කරලා කිව්වා සහල් රටින් ගේන්න අපිට මේ ප්‍රමාණය දෙන්න බෑ. හැබැයි අපි නිෂ්පාදනය වැඩි කරගත්තු ගමන් පෝර දීලා හොඳ සාර්ථක ගස්සන්නත් ගත්තු ගමන් මේක නවත්තන්න කියලා. අපි ඈත් එක සාකච්ඡා කළා හාල් ආනයනය කිරීම නැවැත්තුවා. හැබැයි බිත්තර නිෂ්පාදනය කරන අයට මේ චක්‍රය තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ තමන්ගේ බිත්තර අවශ්‍ය ප්‍රමාණය දෙන්නත් බෑ. හැබැයි ඒක ආනයනය කරලා දෙනට විරුද්ධව ඒකට වලකපල ඒක නවත්වනවා. ඒ අස්සෙන් තමන්ගේ බිත්තරේ විශාල මුදලකට විකුණන්න උත්සාහ කරනවා. ඒ නිසා මේක අපිට කරන්න දෙන්න බෑ.
Please wind up.
විශේෂයෙන්ම කියන්නේ රටට අවශ්‍ය කරන භාණ්ඩයක් තියෙන රටේ නිෂ්පාදනයේ අඩුවීම තුළ ඒ භාණ්ඩ රටෙන් ආනයනය කරලා හෝ පාරිභෝගිකයව රකගැනීමේ වගකීම වෙළඳ අමාත්‍යවරයාට තියෙන නිසා අනිවාර්යයෙන්ම ඒ වගකීම ඉෂ්ට කරනවායි කියන එක ප්‍රකාශ කරමින් මේ අපි මේ සිංහල අලුත් අවුරුද්ද මම හිතන්නේ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට තිබ්බ තත්ත්වයට වැඩිය හොඳ සහනයක් ලැබිලා සිංහල අවුරුද්ද හොඳින් කරගන්න කටයුතු කරන ගමන් විශේෂයෙන්ම මම අපේ පාරිභෝගික අධිකාරියත් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවත් සමග ඒකාබද්ධ වැඩපිළිවෙළකට අපි ගිහිල්ලා මේ මාසය තුළ විශාල වශයෙන් වෙළඳපොළතුළට යම් නිරීක්ෂණ කටයුතු කරලා වෙළඳපොළ පාලනය කරන්න කටයුතු කරනවා කියන එකත් මම ප්‍රකාශ කළේ මේ ඔබතුමාට ස්තුතියන්ත.
Thank you. Honorable Dilan Perera, you have 10 minutes. Honorable Member, what is the point of order?
එමෙතුමාගේ එතුමා උත්තර දෙයි. අපේ වෙළඳ ඇමතුමා ගාව ඇමතුමා හිතාම සතුටු දෙයක් කියන්න ඕනේ. රටේ බඩු මිල අඩු වෙලා තියෙනවා, ඩොලර් මිලත් අඩු වෙලා තියෙනවා, බඩු මිලත් අඩු වෙලා තියෙනවා. හැබැයි හිතාම දුකක් ඇමතුමා, කිසිම කඩවල බඩු මිල අඩු කරලා දීලා නැහැ. පරණ මිලම තමයි තාම තියෙන්නේ. ඔබතුමා බිත්තර විකුණන අයට හිතාම බරපතල දඩුවමක් දෙන්න යනවා. ඒ වගේම අනිත් ඒ අයටත් ඔබතුමා ඉතාම ඕමනාවෙන් මේ කටයුතු කරන්න ඕන. ඔබතුමා ඒක ඉතාම ඕමනාවෙන් බලන එක්කනා මේකට ඔබ දෙන උත්තර මොනවාද මෙතුමා?
Honorable Minister, please make the answer brief. Thank you.
ගරු මන්ත්‍රීතුමනි, ඒ ප්‍රශ්නය මේ රටේ හැමදාම තියෙනවා. බඩුමිලි ඉහළ යද්දී බඩුමිලි ඉක්මනින් ඉහළ යනවා, පහතරෙද්දී කවදාවත් ඒ ඉක්මනින් පහතරෙන්නේ නැහැ. අද රටේ ඩීසල් බිල අඩු වෙලා, ගෑස් මිල අඩු වෙලා, සෑම දෙයක්ම අඩු වෙද්දිත් භාණ්ඩවල මිල අඩුවීම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ විශේෂයෙන් මේ උත්සව සමයේ කාලේ තමයි වැඩිපුර මේ භාණ්ඩ මිලවල මිල වැඩියෙන් අරගෙන ලාභ ලබන. ඒ නිසා මම ඒකාබද්ධ වැඩපිළිවෙළක් හදනවා. අනිද්දා ඉඳලා පාරිභෝගික අධිකාරියත් කිරුම් මිනුම්
Thank you, Honorable Dilan Perera, you have 10 minutes.
Well, Mr. Honorable Galapathy has 5 minutes. Is it in the list?
That is included in the list, and then you've got 10 minutes.
With that 5 minutes or what?
Yes, with that 5 minutes.
So he won't be speaking?
Won't be speaking.
Right, thank you, sir. Karu Niyojakashasapapatumani Adame Vivadedi මම කල්පනා කරා විවාදයේ ආණ්ඩු පැත්තෙන් ආරම්භ කරපු මගේ පාසලේ මගේ පන්තියේ මිත්‍රයා දීර්ඝ කාලයක් තිස්සේ අපි එකට ඉස්කෝලේ ගියේ. අපි සියඹලා පිටි රාජ්‍ය ඇමතුමා කියපු කාරණා කීපයකට ඌණ පූර්ණයක් කරන්න පිළිතුරු දෙනවා කිව්වොත් වැරදීනේ එතුමා රාජ්‍ය ඇමතිවරයෙක් නිසා. එතුමා අපෙන් ඉල්ලීමක් කරේ සහ රටෙන් ඉල්ලීමක් කරේ ටිකක් තිත්ත බේත් පොන්න පුරුදු වෙන්නය. තිත්ත බේත් ඇර වෙන බේතක් නැතය. ඒ නිසා අර බදු වැඩි කිරීම කරපු වෘත්තීය වේදීන් එතුමා ඉල්ලීමක් කරා දැන් කරන්න දෙයක් නැහැ, වෙන බේතක් නැහැ, මේ තිත්ත බේත් ටික ටටි කාලයක් බොමු කියලා. එතුමා ඒ වගේම පාරිභෝගික ජනතාවගෙන් විදුලිය පාවිච්චි ඉල්ලීමක් කරා බිල වැඩි, තිත්ත බේත් ටිකක් බොමු අමාරුවෙන් හරි බිල පාලනය කරගෙන කියලා. ඉතින් ඒ වගේ එතුමා ගොවියාගෙන් එතුමා විවිධ ක්ෂේත්‍ර ජනතාව ඉල්ලීමක් කරලා තිත්ත බෙහෙත් බොන්න වෙනවා, තිත්ත බෙහෙත් අර වෙන බෙහෙතක් නැහැ කියලා. රටේ මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි තිත්ත බෙහෙත් බොන්න ඕනේ අපි විතරද කියලා. තිත්ත බෙහෙත් බොන්න ඕනේ නැද්ද ආණ්ඩුව? ආණ්ඩුව අඩුතරමේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේ සීමාව ව්‍යස්ථාවේ තිබුණට 30යි කියලා ඒක 15කට අඩු කරොත් එතකොට ආණ්ඩුවත් තිත්ත බෙහෙත් වෙනවා වගේ පෙන්වන්න පුළුවන් නේද රටේ ජනතාවට? රාජ්‍ය මන්ත්‍රු පැටව ගහන්නේ නැතුව ඒකත් යම් ප්‍රමාණයකට සීමා කරලා කරොත් නේද අපි පණිවිඩයක් දෙන්නේ? අපිත් ආණ්ඩුව තිත්ත බෙහෙත් බොනවා කියලා. අර පරාජය වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ගෙනල්ලා උපදේශකයේ හැටියට තියාගෙන ඒ අයට ඇමති වරප්‍රසාද දෙනකොට ඒක ජනතාවට පේන්නේ තිත්ත බෙහෙත් බොනවා වගේ නෙවෙයිනේ. දැන් මේකට උත්තර දෙනකොට කවුරු හරි ආණ්ඩු අමතිවරයෙක් දැන් අද හන්දෑවෙ කියයි මේ අමතිතුමන්ලට රාවිත් මිච්චි සොච්චම යන්න කියලා. මම මෙතන යන සොච්චම ගැන නෙමෙයි තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නේ තියෙන්නේ චිත්ත බෙහෙත් බොන්න කියලා ජනතාවට කියනවා. චිත්ත බෙහෙත් බොන්න කියලා දොස්තර මහත්තයාට කියනවා. චිත්ත බෙහෙත් බීපන් කියලා ඉංජිනේරුවට කියනවා. චිත්ත බෙහෙත් බොන්න කියලා ගුරුවරයාට කියනවා. චිත්ත බෙහෙත් බොන්නයි කියලා කතිකාචාර්යතුමාට කියනවා. කම්කරුවට ගොවියට කියනවා චිත්ත බෙහෙත් බීපන් කියලා. හැබැයි ආණ්ඩුවේ අපි චිත්ත බෙහෙත් බොන්නේ නැහැ. අපි තාම චිත්ත නැතුව බෙහෙත් නැතුව පුළුවන් නම් බොනවා නම් බෙහෙත් බොම පැණි රස ගුණවත් වේට බොන්නේ කියන කාරණා තමයි කියවෙන්නේ. මම කියන්න හදන්නේ කරු මොනසර කල්සබත් පුතෝනි දැන් අපිට ලැබිලා තියෙනවානේ ණය. ඒ ණය පළවෙනි වාරිකේ ලැබිලා තියෙනවා. මම නම් දකින්නේ ණය පළවෙනි වාරිකේ තියෙන ණය ලැබෙන මුදල වාරිකේ වටිනාකමට වඩා IMF ගේ ලෝකයේ තියෙන සංවිධානයක් අපේට උදව් කරනකොට තව රටවල් එක්ක අපිට කතා කරනමන්ට කරන්ට විශ්වාසය ගොඩ නැගෙනවා ඒ හරහා. අර තිත්ත බෙහෙත් ජනතාවට බොන්න කියලා ආණ්ඩුවත් තිත්ත බෙහෙත් බුවොත් විශ්වාස ගොඩනගන්න පුළුවන් වගේ. ඒ නිසා කරු කතා නැගිටමනේ මම හිතන්නේ මේ IMF ගැන පුන පුනා උඩදදා කෑ ගහන ගමන් අපි කියන්නට ඕනේ මේ කොන්නේ සපුරන්න ගියාම අර තිත්ත බෙහෙත් බොන්න ගියාම එන ප්‍රශ්නවලට රජය හරියට මුහුණ දුන්නේ නැත්නම් මේක අපාය ඉන්ටර්වල් එක වගේ වෙනවා. මේක අපාය ඉන්ටර්වල් එක නෙමෙයි. මේක ස්වර්ගයට යන පාරේ පටන් ගන්න කියලා හරි තේරුම් ගන්න නම් ඊළඟට බොන්න තියෙන තිත්ත බෙහෙත් ජනතාව විතරක් නෙමෙයි ආණ්ඩුවත් බොනවා කියලා පෙන්වන්න වෙනවා. එතෙන් පෙන්වන්න පුළුවන් නේ. දැන් මේ මෑතකදී පත් කරපු ආංශික කාර්යසභාවලට ආණ්ඩු පැත්තෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන ඒක සම්බන්ධ කරගත්තා. ඒකට වැඩිපුර වරප්‍රසාද යන්නේ නැහනේ. වැඩිපුර වේදමක් යන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවේ අරන් යන මේ අමාරු අවස්ථාවේ වැඩපිළිවෙලට සියලු දෙනා ඒකරාශී කරගත්ත නැත්නම් ඔය තිත්ත බෙහෙත් බොන්නේ කියලා සියඹලා පිට අමතුමා කිව්වට ඒක වෙන්නේ නැහැ. මොකද සුමුද සියඹලා පිට අමතුමා තිත්ත බෙහෙත් බොන්නේ නැතුව ජනතාවට තිත්ත බෙහෙත් දෙන්න හදනවා තමයි කියන්නේ. ඒ හරහා තමයි වැඩි පණිවිඩයක් යනවානේ. ඒ හරහා තමයි පණිවිඩයක් යනවා. අපේ වගේ රටක ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ප්‍රධාන කුරුණු තුන තමයි විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය. දැන් විධායකයේ ව්‍යවස්ථාදායකයේ අනුමතකර මුදලක් දෙන්නේ නැතිකොට ඒකට අධිකරණය උදව් කරනකොට අපි ව්‍යවස්ථාදායකයේම මන්ත්‍රීවරයෙක් කරුමක මහත මේ කඩුකොඩදා කතාදී නැගිටලා වරප්‍රසාද ප්‍රශ්න මතු කරලා නඩුකාරවරු ගේන හදනවා පාර්ලිමේන්තුවට. දැන් ඒක බලාගෙන හිටපු නීති විද්‍යාලයේ විද්‍යාල්පතිතුමා මුළු පාර්ලිමේන්තුවම අපි එකතු වෙලා ස්වභාෂාවෙන් නීති අධ්‍යාපනය කරන්නට ඕනේ කියන ගෙසට් එක නිකුත් කරාම නීති විද්‍යාලයේ විද්‍යාල්පතිතුමාගෙන් මම කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව කොතනම කරන්නේ නැහැ. ඇයි? එතුමා ඉතින් ඉන්නවා අර පාර්ලිමේන්තුවේ ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නා වූ නඩුකාරවරු පාර්ලිමේන්තුවට ගෙන රැයි කරනවා මිතෝ එතුමා ඉතින් ඉන්නවා. හරි. මාවත් බේරයි. තේසම් මෙන්න මේ පණිවිඩය තමයි මේ ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ. සියඹලි රාජ්‍යමන්ත්‍රීතුමා අහනවා මොකද්ද විකල්පය? විකල්පයක් තියෙනවා. විකල්පය ඕක නෙමෙයි. විකල්පය ජනතාවට තිත්ත බෙහෙත් බොන්න කියන ගමන් ආණ්ඩුවට තිත්ත බෙහෙත් බොන කෑ පෙන්වීම. ආණ්ඩුව එහෙම ආණ්ඩුවට පුළුවන් නේ කෝප් එක මුදල් කාර්යසභාවක ඒ සභාපතිකම් දුන්නා ආණ්ඩුව විරුද්ධ පක්ෂයට. එතකොට ආණ්ඩුව පරිවිනය කරන IMF එකට අපි checks and balances මේ දෙන ණය මුදල් හරියට යනවද කියලා බලන්න විරුද්ධ පක්ෂය සවුල් කරගත්ත කියන පණිවිඩය යනවා. ඒකට වැඩිපුර සල්ලි යන්නේ නැහැ. ආචාර්ය හරිසිල්වා මේ මුදල් කාර්යසභා සභාපති කරා නම් ඒක ආණ්ඩුවට වාසියක්. ආණ්ඩුවට අවශ්‍යකද හිතන් හිටියට වාසියක් ආණ්ඩුවට ඒක. ඇයි? විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මුදල් කාර්යසභාවේ ඉඳගෙන එයා තමයි මේ මුදල් පාලකන සභාපති. ඒකෙන් checks and balances නිවැරදිව සාධාරණ පණිවිඩයක් දෙනවා IMF එකට. මම දකින්නේ නම් IMF එකට IMF එකේ ලැබිච්ච මේ පළවෙනි වාරිකේ අරගෙන ඒ වාරිකයත් එක්ක ඉතුරු කොන්දේ සපුරා දීම සඳහා අවශ්‍ය කරන පරිසරය ආණ්ඩුව හදාගත්තේ නැත්නම් මේක අර පේන් කිලක විතරයි, තුවාලේට මේ පේන් කිලක විතරයි, වේදනාවේ නැසෙක විතරයි, ඔපරේෂන් එකක් කරලවත් බේර ගන්න වෙන්නේ නැහැ කකුල කපලම දාන්න වෙනවා. ඒ නිසා දැන් මේ වෙලාවක ආණ්ඩුව කරන්නට ඕනේ. ආණ්ඩුව කරන්නට ඕනේ වෘත්තීය සමිති සහ විවිධ සංවිධාන ඒකරාශී කරගන්න එකනේ. එහෙම කරන්නේ නැහැ. PT එක you know honorable member for a long time we have agitating saying repeal the PT. අපි මැසේ දැන් now we say okay we'll repeal the PT. What are we doing? We are repealing the PTA and bringing the ATA, which is worse than the PTA. Tassavade velakin panada hakula damanta one. Haba eka hakula damala genna hadana ilaga panata. Pratidasa panata tassavadi velakin panata era ehain giya samanya janata avasa vruti samithanayakin saha viruddha paakshikayen mella karanna kiyana ekak. So now what the people are saying, repeal the PTA. No to the ATA. No ATA, repeal the PTA. That is the next slogan. So you're only creating a slogan. By doing the right thing, by repealing the PTA, stop there and do something better. No. We are repealing the PTA as it begins some obnoxious bill which is worse than the PTA.
Honorable member, you have two more minutes.
Yes. Insa karu katha sabathumani me aanduwata me therum karanna danne meka therum karama kiyenawa oya kage goda ow karanna bai nae nae man me kiyanna danne me palaweni warikiya labunai kiyala udapana pana inna aanduwe mantri waru samathi waru sitta veth deepan wenekak nae kiyala katha karanna mage mitra rajya samathi siyamala pidi mathumala wage udapata kiyanne minissu illanne තිත්තබේ තින බොන්න බෑ කියලා නෙවෙයි මිනිස්සු කියන්නේ අපිට තිත්තබේත් බොන ගමන් තොපිලා තිත්තබේත් බොන්නේ නැහැ අපි 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 විදුලි බල වැඩියෙන් ගෙවනවා අපි බදු වැඩියෙන් ගෙවනවා අපි අපි දැන් බඩු වින ගැන කතා කරනකොට අර මම කතා කරන බූරුවා කතාව එක්තරා බූරුවගේ අධිකාරියෙක් මේ බූරුවාගේ පිටේ සාමාන්‍යයෙන් කිලෝ 100ක් අටවගෙන යනවා පහුවෙන්දා එතුමා එයා 125ක් පැටවුවා ඌ බරන් වගේ බලා අමාරු එක ඇදගෙන ගියා. ඊළඟට තව 75 200ක් ඇදෙන්න කිව්වා. ඌ ඇද්ද නැහැ. අයිතිකාරයා ඌට පේන්න 50ක් අයින් කරා. 150ක් ඉතුරුයි. අර 150 දැන් යනවා. ඒ වගේ තමයි බඩු මිල. මිල අපේ රටේ ජනතාවට ඉතින් අර වැඩි කරපු ගාන මතක නැහැ. අඩු කරා මේ කරගෙන යනවා. මම කියන්න දන්නේ රටේ ජනතාව දිගටම එහෙම බූරුවට වගේ අඳන්න බෑ. ගොනට අඳන්න බෑ. ඇයි රටේ ජනතාවට පේනවා අපි තිත්ත බෙහෙත් බොනවා. අපේ මිල වැඩි වෙනවා. එමැති බණ්ඩේ වැඩි වෙනවා. අද ආණ්ඩු පක්ෂයෙන් මේ තර්ජනය කරන්නේ මේ පැත්තට අනිවාර්යයෙන්ම එනවා ආවොත් ඉල්ලාසනවාද කියලා මෙහෙන් කවුරු තෙහෙට යන්නේ නැහැ නේ එමැති ගන්න නැතුව ඉතින් මෙහෙන් ගන්නවා කියලා ඔය මෙහෙන් ගන්නවා කියලා තර්ජනය කරන්නේම ඒ කියන්නේ තමයි එමැති මණ්ඩලේ වැඩි වෙනවා විදුලි බල වැඩි වෙනවා එමැති මණ්ඩලේ වැඩි වෙනවා මෙහෙන් ගන්නවා කියන්නේ තව රාජ්‍ය මන්ත්‍රී වැඩි වෙනවා විදුලි බල වැඩි වෙනවා එමැති මණ්ඩලේ වැඩි වෙනවා ඒ අතරතුර මේ වැදේ සමහර කට්ටේ ජාතිකාණ්ඩු කියන මුමුණනවා මරි වෙනවා එතුමා ඒ කියන්නේ එන්න බලාගෙන වෙන්නේ නැති. ඕගොල්ලෝ කියන වැරදි ඒගොල්ලෝවත් හරි. ඒ නිසා මෙන්න මේ තිත්ත බේත් කතන්දරේ දිගටම ජනතාවට කියන්න එපා. ජනතාවට තිත්ත බේත් බොමින් ඉන්නේ. හැබැයි ආණ්ඩුව තමයි තිත්ත බේත් බොන්නේ නැත්තේ. ආණ්ඩුව තිත්ත බේත් බොන්න පොරොදු වුණොත් ඇමති මණ්ඩලේ කප්පාදු කරලා රාජ්‍ය මන්ත්‍රී කප්පාදු කරලා අර පෙරදුණු අපේක්ෂකයෝ මේ උපදේශකට කියාගන්නේ නැතුව ඒගොල්ලෝගේ වැඩ ගන්න වෙන විදිහකට පුළුවන් ගන්නවා ආංශික කාර්ස බවට ගන්න පුළුවන් වැඩ ගන්න හැබැයි තිත්ත බෙහෙත් බොන කෙනෙක් දිගටම ආණ්ඩුවට කියමින් අපි තිත්ත බෙහෙත් බොන කෙනෙක් දිගට ජනතාවට කියමින්
ජනතාවල්
ගෙනල්ලා මේ රටේ වෘත්තීය සමිති මේ රටේ වෘත්තීය විදිහට සහ මාධ්‍ය මේ කියන්නේ මාධ්‍යයට හිරු වේවා සිරස වේවා දෙරණ වේවා ස්වර්ණවාහිනී වේවා ස්වර්ණවාහිනී රූපවාහිනී අයිති ඔක්කොම
ඒක
මෙන්න මෙවැනි දේවල් කරන්නේ නැතුව පළවෙනි වාරිකය ලැබුණා කියලා උඩපණින්නේ නැතුව එින් එහාට කොන්දේශපුරුව තමයි ඊළඟ වැඩේ හරියන්නේ කියන හිතේ තියාගෙන ආණ්ඩුව වැඩ නොකළොත් ආණ්ඩුව නිකන් නෙවෙයි නොකවුට් වෙලාම යනවා.
Thank you.